సమంతా చక్రవాళేషు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శవన కాలో అయం బదంత ధమ్మ శవన కాలో అయం బదంత ధమ్మ శవన కాలో అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏపగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని, మీ పినుతున్ హెమ దినామ ఇతామ శ్రద్ధావిం అదత్ బలాపురుత్వాన్ని ధర్మశ్రవణే కరన్నటై. అద దేశనావే దాయకత్వయ పాదుక్క పిటుంపే అంక 8A1 లిపినే పదించి ఉపేంద్ర ప్రేమచంద్ర మినవి ఏతులు పిన్వత్ పిరిసాయి దాయకత్వేగెన కటయుతు కరను లబాన్ని. తిమే పిన్నతుంట దేశనావ అవసానయే అనుమోదనా కరంట బలాపొరొత్తు వెనవా. దెన్ ధర్మశ్రవణే కరంట కాలయ. పిన్వత్ని, మీ జీవితే అమారుమదే తమై బుదురజనసికి ధర్మేట ఎకతు వెనీక. హేతువ ధర్మేట ఎకతు వెంట నొది క్లేశయన్ అపే ఇసరాయిం తీనో. క్లేస్ ధర్మటిక అపే ఇసరాయిం తీనో. తింగ్ అపే సిత స్వభావేన్మ కెలెస్ పెత్తట ఎదిల యానో. స్వభావేమ కెలెస్ పెత్తట అపే సిత ఎదిల యానో. తింగ్ స్వభావేన్మ కెలెస్ పెత్తట ఎదిల యాన సితాక్ ధర్మే పెత్తట హరవనిక లేసినే అమారుయి. క్లేశయన్ మెండగన ధర్మే అవబోధే పెత్తట ఎండైతే. ఇది ఏక మహా విశాల అభియోగయ. ఇక ఉడుగం బలాగన పీన నోవగి పహాలట గసాగనే అనేక స్వభావ ఉడుగం బలాగనే అనేక లేసినే పహాలట గలను ఒకహోమ. ఏకాయ అప్పగే బుదురజానన్ వహన్సి పవా దాని వలందల ఇవరు వెలా బోధిసత్తువరేక్ విధియట అవసాన వెలావి అర సుజాతావగే కిరిపిండు వలందల పాత్రే గంగట దెమ్మి. పాత్రే గంగట దెమ్మహమ పాత్రే గ్యాకి అని ఉడుగంబలాగిన ఉడట గ్యాలు. సామాన్య పాత్ర ఉడటి అందు పులు అంద బేని పాలటని అండు ఉడట గ్యాలు. ఏ ముఖద్ మీ జీవిత ఎతులి కెలెస్ కపాగన కెలెస్ పహార కపాగన అవబోధే కరా ఎకతువన సుందర మునివరే పాలవిండాయి లేస్తి కియన నిమిత్తే మీ కెలెస్ సెడపార కపాగన అనిపెత్తటే అనేక విశాల అభియోగయాక్. ఇక అమారుమ అమారు దయాక్. ఇక లేచి దయాన్ని మీ గొడాక్ అమారు దయాక్. ఏ అమారు దే బుద్ధురజనాసి అప్పటి పెహదిలి కల మీ జీవితే వాటిన్నే. ఇక అప్పట తేరుని గొడాక్ పస్సి ఏమ వాటిన్నే కియల కివ్వత్ ఒళ్ళు వాటినాకం హదాగన అపి అదత్ లోకే మత్ రెందిలైనో. మీ వయస్సు కమ్మల పవా ఏ వాటినాకమత్ ఎక్కయో ఇన్ని ఏ వాటినాకమత్ ఎక్కయో వాళ్ళకి జీవిత గెవెన్ని. ఇంక మీ వాటినాకం సహితవ మీ జీవితే గెవన అపి వటినాకం సహితవ జీవితే గెవన అపి సంపూర్ణ కెలెసున్ గెన్ సిత ముదవాగన ఇస్రాహట అన్ని కొహమద్ కేలా అప్పట అప్పగే బుదురజానన్ వహన్సి వితరాయి వదాలి. ఆయన కౌరుతే గనకి వినే అపిట తిన్ దెంగ్ ఇతిన్ పిన్వత్ని ఏ వదాలు ధరమీ టికతు వెంటై కాలే. దెంగ్ పిన్వత్ని ఏ వదాల ధరమీ టికతు వినవా వినా అప్పట కరంట దయాక్నే కరంట దయాక్నే. මේ ජීවිතය අතහැරෙනකොට අපට ධර්මය අතහැරුණොත් අමහා අපරාධයක් ඒක. ධර්මයට නම් අතහැරින්න දෙන්න එපා. ප්‍රඥාවට නම් අතහැරින්න දෙන්න එපා. විදර්ශනාවට නම් අතහැරින්න දෙන්න එපා. දරුවට අතහැරින්න දුන්නත් කමන්නේ. බිරිඳට අතහැරින්න දුන්නත් කමන්නේ. ස්වාමියාට අතහැරින්න දුන්නත් කමන්නේ. මේ ගෞතම බුදුසසුනේ දිය උල්පත සිඳියන්ට කලින් අවබෝධය කරා එන පාරටයි එකතු වෙන්න ඕන. ඒ අවබෝධයට එකතු වෙන පාර දරුවා බිරිඳ ගෙදර ස්වාමියා අම්මා තාත්තා එක්ක එකතු වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අත්වැල් අල්ලගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තනි තනිව තනි තනිව පුද්ගලිකව පුද්ගලිකව ගුණධර්ම දියුණු කරගෙන යන්නයි තියෙන්නේ. ඔබටත් මටත් අප දෙදෙනාටම තියෙන්නේ පුද්ගලික දෙයක්. පුද්ගලික දෙයක් පොදු දෙයක් නෙමෙයි. පොදු දෙයක් නම් තමයි අපි ඔක්කොම එකතු වෙන්න ඕන. නමුත් අපට තියෙන්නේ පුද්ගලික දෙයක්. පුද්ගලිකත්වයේ තුලින් තමයි අවබෝධය මතුවෙන්නේ. අවබෝධය කරා එදගෙන යන්න කෙනෙක් නෑ අපිව. මේ ලෝකේ කිසිම කිසි කෙනෙක් අවබෝධයේ පැත්තට අපිව එදගෙන යන්නේ නැහැ. කිසිම කෙනෙක් අවබෝධයේ පැත්තට එදගෙන යන්නේ නැහැ. අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ අපද ඔබ උදෙසා කරන්නේ මාර්ගෝපදේශනයක් කරන එක පමණයි. මේ මාර්ගෝපදේශනයේ ඔස්සේ මාර්ගයේ ඉස්සරහට යන එක සම්පූර්ණයෙන් ඔයාලා කරන්න ඕන එකක්. ඔය පින්නතුන්ලා ඒදී හොඳට කරගන්න. අපේ බුදුරජාණන් වහන්සේ අපට වදාළ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල අපි බලන්න ඕන අද අපි මේ දේශනාවෙන් කරන දේ අපේ ජීවිතේ කොච්චර ලං කරගන්න පුළුවන්ද කියලා. මොකද මේ ධර්මයේ ලං කරගන්නකම් අපිට දුක විතරයි. නවාලගේ ජීවිතේ ධර්මයක් තිබුණේ නැහැ. ධර්මයක් තිබුණේ නැහැ. මේ වයසක අය පවා කෙලෙස් වලට අහු වෙන වෙලාවක් මේක. වයසට ගිහින් පවා දැන් බලන්න මේ සමහර තැන්වල අපිට පේනවා වයසට ගිහින් පවා එයාලා මේ කෙලෙස් සහගත ලෝකයට වටිනාකම් දෙනවා. මම දැක්ක මේ ඊයේ පෙරේදා වීඩියෝ පටයක් මට පෙන්වුවා. ඒක මේ වයසක උපාසකම්ම කෙනෙක්. එයාට ෆෝන් එක අතහැර ගන්න බැරුව මා පුදුම පීඩාවටපත් වෙනවා. මේ ලංකාවේ. වයසයි. ජීවිතේ සන්ධ්‍යාව ගෙවෙන්නේ. එයාට ෆෝන් එකකින් නැතුව ඉන්න බැරි මට්ටමක්. එයා තාක්ෂණිකෙන් ලොකුට දන්නේ නැහැ. නමුත් එයා ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඒකේ තියෙන අද්දකීම් පරාසයත් එක්ක යා එකතු වෙලා ඉන්න ආසා කරනවා. මේ ජීවිතය අතහැරෙන වෙලාවක. ඒ වයෝවෘද්ධ කාන්තාව, වයසක කාන්තාවට ඒ ෆෝන් එක හදාගන්න තැන තරුණයා කියනවා සිල් ගන්න එහෙම ගියේ නැද්ද පොයට කියලා. එතකොට එයා කියනවා සිල් වැඩන්නේ නැහැ කියලා. ඌව බොරු කියලා කියනවා. මේ හිටානිත මැරින උපාසකම්ම කෙනෙක්. කොච්චර අනාතයිද බලන්න. සීලයක් වැඩක් නැහැ කියනවනේ. එයා ගැරහුවේ බුදුරජාන් වහන්සේටනේ. සීල් රකින්නේම බොරු කියලා කියනවනම් එයා ප්‍රතිපත්තියට නිමේද ප්‍රෝඩාවක් කියලා ගැරහුවේ. ආයනම් පින්වත්නි දැන් එයා සීල් බොරු කියනවනම් එයා ආයේ උපදින එක පිළිගන්නෙත් නැහැ ඇත්තටම. බුදුරජාන් වහන්සේගේ ධර්මය කල්ප ගානක් ඇහෙන පැත්තකවත් උපදින එකක් නැහැ. කල්ප ගාන මේ ධර්ම මාර්ගේ නසා ගන්න එපා. මේ ධර්ම මාර්ගේ නසා ගන්න එපා. මේ ධර්ම මාර්ගයේ තුල ඔය පින තුල ඉස්සරහට එන්න. ඒකට තියෙන අපිට අපිව විමස ගන්න එක විතරයි. අපි ඔය පින තුනලාට කියන්නේ නැහැ ලෝකේ විමසන්න කියලා. දැන් අපි බලන්නකෝ අපි විමසන්නේ පන්සල්, හාඳුරුරු. හරියට විමසනවා. ඒකනේ අපිට හරි උනන්දුවක් තියෙන හාඳුරුරු වරදිනකොට ඒවගෙන ගමී තැනින් තැන කණින් කොණින් කතා කරන්න නැද්ද? කතා කරනවා. ඒ හාමුදුරුව හෙමීට එලවල තව වෙන කෙනෙක් ගේන්නේ කොහොමද කියලා කතා වෙන්නේ නැද්ද? කතා වෙනවා. එයා වැඩක් නැහැ කියලා කතා වෙන්නේ නැද්ද? වතුර ගේන්න යන තැන්වල නාන තොටේදී බස් හෝල්ඩ් එකේදී කතා වෙන්නේ නැද්ද? කතා වෙනවා. හාමුදුරුව කෙනෙකුට පොඩ්ඩක් වැරදුනොත් ඒක ලැබුගින්නක් වගේ පැතිරෙන්නේ නැද්ද? පැතිරෙනවා. ඇයි? මිනිස්සු එක්ක ගැන හරි උනන්දුයි. මිනිසුන්ට තමන්ගේ సంతානය තුල කෙලස් ටික කඩන්න උනන්දුවක් ආවනම් ඔය මට්ටමට ගම්වල බොහෝ දිනෙක පිරිනුවම් පානෝ. ගන්දල බොහෝ දිනෙක ගම් නියම් ගම්වල සෝතාපන්න ඵලෙ පිහිටනෝ. ලෝකේ අඩුපාඩු වෙල වැඩන්නේ. ලෝකේ අඩුපාඩු සහිතයි පින්වත්නි. අඩුපාඩු තියෙනවා ලෝකේ. මේ අඩුපාඩු සහිත ලෝකේ තවදුරටත් අපි රැඳෙන එකයි තේරුමක් නැත්තේ. ලෝකෙ නිවැරදි කරන්න උත්සාහ කරන එක තේරුමක් නැහැ. ලෝකේ නිවැරදි කරන්න උත්සාහ කරලා අපි මැරිලා අපි සතර අපායට යන්නේ. නිවැරදි කරපු ලෝකයක් අපිව සතර අපායට ගෙනියනවා නම් ඒ නිවැරදි කිරීම සර්වසාධාරණ නැහැ නේ. අපි බලන්න ඕන අපි කොහොමද ගැලවෙන්නේ? අපි කොහොමද නික්මෙන්නේ? අපි කොහොමද මේ ගෝර සසර කඩාගෙන ඉස්සරහට යන්නේ? මේ සාංසාරික පරිදාහයෙන් අපි කවද්ද නික්මෙන්නේ, කවද්ද ගැලවෙන්නේ කියලා අපි අපේ ජීවිතය ඇතුලේ සැලසුම් සහගත වෙන්න ඕන. අපි අපේ ජීවිතය ඇතුලේ සැලසුම් සහගත වෙන්න ඕන. ඒ සැලසුම් සහගත බව නැති වුණොත් අපිට ඉස්සරහට යන්න බෑ. ඒ සැලසුම් සහගත බව නැත්තම් අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට අපි මීට වඩා ගොඩාක් තියුණු විදියට කල්පනා කරන්න ඕන. අපිට ආර්ය, ඒ කියන්නේ පින්වත්නි, අපිට අපේ ජීවිතේ විමස ගන්න ඕන නම් ආර්ය අෂ්ටාංග මාර්ගෝසෙ විමස ගන්නයි තියෙන්නේ. දැන් අද මේ දේශනාවේදී අපි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා අවබෝධය කරා යන කෙනෙක් ඒ අවබෝධය කරා යන විපස්සනාමය අවස්ථාවට දස සංඥා පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපි විමසා බලනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන පිරිසක් විදිහට අපි හොඳට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ජීවිතේ විමසනවා. හොඳට ජීවිතේ විමසනවා. එතකොට ආයේ ජීවිතේ විමස ගන්නකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේම විමස ගන්නවා. විමසලා අඩුවක් හිටිනව උතන අපිට. අපි දැන් මේ වඩ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කෙනෙකුට නිවනටපත් වෙන්න පුළුවන්. එහෙම අඩුවක් හිටිනව නම් ඒ හිටින තැනදී අපි දස සංඥා ටික පාවිච්චි කරලා කොහොමද ඒ අඩුව පුරවගෙන අවබෝධය කරා යන්නේ කියලයි මේ දේශනාවෙන් ඔය පින්නතුන්ලාට අපි දේශනා කරන්නේ. එනිසා මේක හොඳට අහලා දරා ගන්න. පින්වත්නි, සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ ලෝකේ ඇති වෙන නැති වෙන විදිය දකින්න හැකියාව. ඒක අපි දේශනා දැන් 3-4කදී පැහැදිලි කළා. සම්මා දිට්ඨිය කියන්නේ ඒකට. එතකොට ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ අපට වදාළි පංචස්කන්ධය. මොනවාද පංචස්කන්ධය? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. දැන් රූපය කියලා අපි ගමු. රූපය කියන්නේ මොකද්ද? මේ රූපය අපිට මේ මුණ ගැහෙන රූපය. කණ්ණාඩි ඉස්සරහට ඔබට අහුවෙන්නේ එකක්. ඒක තමයි රූපය. ඒතර මේ රූපය සකස් වෙච්ච එකක්. අන්නේ සකස් වෙච්ච එකක් බව ඔයාලා දැනගන්න එක, රූපේ සකස් වෙච්ච එකක් කියලා ඔය පින්නතුල්ලා දැනගන්න එක තමයි සම්මා දිට්ඨිය. මේ රූපේ සකස් වෙලා තියෙන එකක්, මේ රූපය හටගෙන නිරුද්ධ වෙලා යන එක. මේ රූපය හටගෙන හටගෙන නිරුද්ධ වෙලා යන එකම රූපයක් පවතින්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙලා යන එක. එතකොට මේ රූපය හටගෙන නිරුද්ධ වී යන එකක් බව අපි දැනගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. එතකොට මේ රූපය හටගෙන බිඳිල යන එක. බිඳි 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 ආය ආය අලුතෙන් අලුතෙන් හටගන්න එක මේ රූපය. අපේ වයෝවෘද්ධ බවට හේතුවක, රූපේ වියපත් වීමට හේතුවක, බිඳිලා බිඳලා ඔය අලුතෙන් හටගත්ත රූපේ තමයි ඔයාලට ඔය දැන් තියෙන්නේ. නමුත් මේ රූපේ හටගත් හටගෙන බිඳෙන ක්‍රියාවලිය ඇතුලේ නැවත නැවත රූප පරම්පරාවක් ආයාය හටගන්නකොට අර මුලින් මුලින් හටගත් රූප වලට වඩා පස්සේ පස්සේ හටගන්න රූප දුර්වලයි. මුලින් මුලින් හටගන්නා වූ රූප වලට වඩා පස්සේ පස්සේ කාලේ හටගන්න රූප දුර්වලයි. ඒ නිසා අපි වැහැරිලා යනවා. එන්න මොකද වෙන්නේ? වැහැරෙනවා මේ රූපේ. දවසින් දවස දවසින් දවස මේ රූපේ වැහැරිලා යනවා. ඒ වැහැරිලා ගිහින් ගිහින් පස්සේ පස්සේ හටගත්තු රූප දුර්වල නිසා තමයි ඔය දැන් දුර්වල රූපයක් අපිට හම්බෙලා තියෙන්නේ. කලින් රූපයට වඩා ඔක ස්ථිරව දුර්වලද නැද්ද? දුර්වලයි. මතක තියාගන්න, එන්න දුර්වල වෙනවා ඉස්සරහට. දුර්වල වුණත් කෙලස් ටික අතාරින්න බැරි හැටි බලන්නකෝ. දුර්වල වුණත් බිම්මඟලකට තණ්හා කරන විදිය බලන්නකෝ. ස්ථීරව සතර අපාය. මේක අවබෝධ කරගන්න බැරුව බලන්න ලංකාවේ මිනිසුන්ගේ ජීවිත දිහා. හිටගත්තුත් වාඩි වෙන්න බෑ. වාඩි වුණොත් හිටගන්න බෑ. ඒ මට්ටම තියෙන්නේ. ඒ වුණත් හැප්පෙන විදිය බලන්න. ධර්මයට අර්ථයක් දීගෙන ඉන්න කෙනා පවා මේ ලෝකේ ඉඩකඩම් වල වටිනාකම පේනකොට එයා ධර්මය අතහැරලා ඒක අල්ල ගන්නවා. මම මේ දවස්වල අත්දකින අත්දැකීමක් ගැනයි මම මේ කියන්නේ. මම මේ දවස්වල අත්දකින අත්දැකීමක් ඇසුරෙන් මම මේ කියන්නේ. ඉස්සරහට මම ඒක දවසක ඔයාලා ළඟදී නාම ගෝත්‍රයක විස්තර කරලා කියන්නම්. මම මේ අත්දකින අත්දැකීමක් තියෙනවා මේ දවස්වල. වයසට ගිහින් වයසක දෙන්නේ අපට කරන විශාල කෙනහිලිකමක් ගැන මං නාම ගෝත්‍රය එක්ක ළඟදී ඔය පින්නතුන්ට කියන්නම්. මිනිසු කොතනද ඉන්නේ උනාට කියනවා අපේ බණ තමයි යන්නේ. ඔබ වහන්සේලාගේ බණ අහන්නේ අපි. බණ ලියාගත්ත පොත් පෙන්නනවා. හරිද? ඒ උනාට පින්වත්නි මේ බිම්මඟලක් ඉස්සරහා සාසනික අර්ථේ කඩාගෙන වැටිලා කෙලෙස් අර්ථේ මතු කරගෙන භාග්‍යවතුන් වහන්සේට පවා එරෙහිව වැඩ කරන දෙන්නෙක් ගැන මට මේ දවස්වල අත්දැකීමක් තියෙනවා. ඉතින් අපි ඒක ඉවසාගෙන තමයි මේ අපේ කටයුතු කරන්නේ. ඉවසගෙන. ඒ නිසා ඒවෙන් අපි ඇත්තටම දකින්නේ මේ කෙලෙසාගත ලෝකේ කොච්චර අන්ධ වෙලාද? කොච්චර නිරයට යන්න පාර හදා ගන්නවද කියලයි මම මේ කියන්නේ. ප්‍රේත ලෝකෙට යන්න සංඝයායික පවා පැටලි පැටලි මේ කොච්චර අකුසල් කරගන්නවද කියලා ඔයාලට තේරුම් කරන්නයි මම ඔය අදහස කිව්වේ. කාටවත් ගරහන්න නෙමෙයි. නමුත් පින්වත්නි අපි එක පැත්තකින් තියමු මේ සිද්ධිය. පින්වත්නි මේ රූපේ මෙහෙම දිර දිරා යනකොට යා මරණයටයි ලෑස්ති වෙන්න ඕන. යා ලෑස්ති වෙන්න ඕන මරණයට. එතකොට එයාගේ ජීවිතේ බොහොම අනාතයි. එයාගේ ජීවිතේ ගොඩාක් අසරණයි. නැවත සුගතියකවත් හිත පිහිටව ගන්නයි අපි පාරක් හදා ගන්න ඕන. මොකද මේ රූප හටගෙන හටගෙන රූප කලාප වශයෙන් මේ රූපේ හට ඉපදි ඉපදි මිදෙන්නේ. ඒතර බිඳි බිඳි නැවත නැවත හටගන්නකොට අර මිදිච්ච එකට වඩා ස්ථිරව දුර්වලයි. ඊට වඩා ශක්තිමත් රූපයක් හටගන්නේ ආය. මෙන්න මේ විදියට බිඳෙමින් හටගන්නා බවත් බිඳෙමින් හටගන්නා වූ රූපේ දුර්වල බවත් බිඳෙන නැවත හටගන්න ඒ හට ගැනීම තුල නැවත නැවත බිඳෙන නැවත නැවත හටගන්න මට්ටමේ රූපස්කන්ධයක් මම පාවිච්චි කරනවා, මම පරිහරණය කරනවා, මම නඩත්තු කරනවා, මම කවනවා, පොවනවා, නාවනවා, අන්දනවා ඔක්කොම කරනවා කියලා ඔය පින්නතුන්ලා අවබෝධ කරගන්න එක සම්මාදිට්ඨිය. අවබෝධ කරගන්න එක මොකද්ද? සම්මාදිට්ඨිය. එතකොට මේ රූපේ සමුදේ විලා නිරුද්ධ වෙලා යන එකක්. රූප සමුදයංච පජානාති, රූප නිරෝධංච පජානාති කියන එක සම්මාදිට්ඨියට අයිති දෙයක්. රූප සමුදයද රූපයේ නිරුද්ධ වී යන බවද, නිරුද්ධ වෙලා නැවත හටගන්නා වූ රූපේ පැරණි රූපයට වඩා අතිශය දුර්වල බවද, ඒ දුර්වලතාවයේ ඔස්සේ තමයි වැහැරිච්ච රූපයක් අද මට ලැබිලා තියෙන්නේ. පරණ රූපයට වඩා අද වැහැරිච්ච රූපයක් මට ලැබිලා තියෙන්නේ මෙන්න මේ නිසා කියලා ඔය පින්නතුන්ලා තුල පහළ වෙන සම්මාදිට්ඨිය ඔය පුණ්‍යතුන්ලාට වමනා කරනවා සම්මාදිට්ඨිය. ඒතර සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? ඒ සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ ආ රූපයේ සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනවනම් මෙබඳු රූපයක් පදනම් කරගෙන මේ සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන නැවත නැවත රු හට ගන්න පෙර රූපයට වඩා දුර්වල එකක් නැවත නැවත හට ගන්න ස්ථිරයි ඒක. කලින් රූපයට වඩා දුර්වලයි. මෙබඳු වැහැරෙන මොහොතක් ගානෙම වැහැරි යන රූපයක් නම් තියෙන්නේ. මෙබඳු රූපයක් ඇසුරු කරගෙන මේ වගේ රූපයක් ඇසුරු කරගෙන ඇලෙන එක ගැටෙන එක කිසිම තේරුමක් නැහැ. ඇලෙන එක ගැටෙන එක කිසිම තේරුමක් නැහැ. ඇලීම් ගැටීම් කියන්නේ කිසිම තේරුමක් ඇති දේවල් නෙමෙයි. මේ තමා තුළ ඇලෙන ගැටෙන කම ඇලීම් ගැටීම් කියන ඒවා කිසිම තේරුමක් නැති දේවල් නෙමෙයි කියලා දැනගෙන එයා තුළ කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා ඇති නොවන ආකාරයට සම්මා දිට්ඨිය විසින් එයාට අවස්ථාව හදනවා. කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා නැහැ. බලන්න රූපය පිළිබඳ යථාර්ථවත් වීමම එයා තුළ සම්මා සංකල්ප හදන විදිය. එතකොට එයාට මේ රූපය ඇසුරු කරගෙන මේ රූපය පිළිබඳ හුදු දෘෂ්ටියකට එකතු වෙලා දිට්ටිගත වෙලා මේ රූපේ මම, මේ රූපේ මගේ, මේ රූපේ තුල මම ඉන්නවා, මා තුල මෙබඳු රූපවත් බවක් තියෙනවා කියලා මේ රූපේ පිළිබඳ අවිද්‍යාසහගත මුලාවකින් යම් කෙනෙක් වැඩ කරනවද මේ රූපේ පිළිබඳ අවිද්‍යාසහගත මුලාවකින් යම් කෙනෙක් වැඩ කරනවද ඒ අවිද්‍යාසහගත මුලාවකින් මේ රූපේ ඇසුරු කරගෙන වැඩ කරන කම ඇතුලේ එයා ඒ රූපේ මමත්වෙන් පිළිගැනීම ඇතුලේ එයා කයින් වචනින් වරද්ද ගන්නවා. රූපේ පිළිබඳ යථාර්ථවත් උනාට පස්සේ නැවත නැවත රූපේ වැහැරෙනවා මිසක් ඊට වඩා හය රූපයක් නම් මට ලැබෙන්නේ නැහැ. මේ රූපේ සමුදේ වෙලා රූපේ නිරුද්ධ වෙලා යන එකක් කියන යථාර්ථ අවබෝධයේ තුලින් දකින්න ශ්‍රාවකයා තුල රූපේ මම, රූපේ මගේ, රූපේ මට ඕන විදිහට තියාගන්න පුළුවන්, මා තුලයි මෙබඳු රූපවත් බවක් තියෙන කියලා හුදු දෘෂ්ටිය ඇතුලේ වැඩ කරන කෙනා තුල මතුවෙන මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත අයින් වෙලා ගින් යා තුල රූපේ පිළිබඳ යථාර්ථවත් වීමම සම්මා වාචා සම්මා කම්මන්ත හදනු. පින්වත්නි හොඳට බලන්න මේ රූපය පිළිබඳ යථාර්ථ අවබෝධයක් නැතිකමට අතීතයේද අනාගතයේද වර්තමානයේද එකම රූපයක් පවතිනවා කියලා පුද්ගලයා තුල ඇතිවෙන අවිද්‍යා සහගත දෘෂ්ටියට නිසා තමයි අපේ ගොඩාක් ආජීවයේ කැලැල් වෙලා තියෙන්නේ. අපි ලෝකෙත් එක්ක හැප්පෙන්නේ ඒකයි. එතකොට මෙබඳු අපි ලෝකයේත් එක්ක හැප්පෙන කමක් නම් අපිට තියෙන්නේ. මේ විදියට අපි ලෝකෙත් එක්ක හැප්පෙන කමක් නම් තියෙන්නේ. මේ විදියට හැප්පෙන කම ඇතුලේ මේ ලෝකෙත් එක්ක හැප්පීම පින්වත්නි අපි ගොඩාක් අවුල් කරනවා. මේ විදියට හැප්පෙන එක අපිව අවුල් කරනවා. අපිව දවනවා. එතකොට මෙහෙම හැප්පෙන්න ගියාට පස්සේ අපේ ආජීවය ගොඩාක් කැලැල් වෙනවා. ඒ නිසා සම්මාජීවයක් නැහැ. බලන්න පින්වත්නි අපි අපේ රූපය ගැන අවිද්‍යාසගත එළඹීමමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයම වනසලා තියෙන්නේ. රූපය ඇති වෙලා නැති වෙලා යන බවත්, රූප කලාප වශයෙන් හටගෙන බිඳි බිඳි යන බවත්, බිඳනකම තුලින්ම නැවත නැවත හටගන්නා බවත්, පටිච්ච සමුප්පන්න බවත්, නැවත නැවත හට ගන්නා වූ රූප පරණ පරණ රූප වලට බව ඒ කියන්නේ අර අලුතින් අලුතින් හට ගන්න රූප પરම්පරාව පරණ පරණේවට වඩා දුර්වල බවක් પરම්පරා දිරීමක් පවතින බව මේ රූපේ කාගේ රූපේද මේ මගේ රූපේ ගැන මේ කියන්නේ ඔයාලා ඔයාලගේ රූපයට ගලප ගන්න ඔය පින්නතුන්ලාගේ රූපේටයි ගලප ගන්න ඕනේ මේ රූපය තුල પરම්පරාගත දිරීමක් තියෙන ඒ දිරීමයි ඔයාලා උරගාන්නේ වතුරු කෝපයක්වත් ගන්න බැරුව අතපයි වෙවුලන්නේ දිරීම නිසා ඉස්සරහට ඔක ඊටත් වඩා දිරලා යනවා ඉස්සරහට නම් අය හයිය කාලයක් එන්නේ නැහැ අපි දෙගොල්ලොන්ටම පැවිද්දොන්ටයි ගීයොන්ටයි අපි ඔක්කොටම හයිය කාලයක් එන්නේ නැහැ මේ රූපේ පවතින પરම්පරාගත දිරීම පාරම්පරිකවම දිරීමක් මේ රූපේ තුල හටගන්නේ. එතකොට මේ પરම්පරා දිරීමක් නම් මේ රූපේ තියෙන්නේ. ඒ බඳු પરම්පරා දිරීමක් තුල අපි වාසය කරන බව දැනගන්න යාගේ ආජීවයේ කැලැල් වෙන්නේ නැහැ. ජීවත් වෙන ක්‍රමයේ කැලැල් වෙන්නේ නැහැ. එයාට සවිඥානික අවිඥානික ලෝකයක් එක්ක ආජීවයේ කැලැල් කරගෙන හැප්පෙන්න හිතෙන්නේ නැහැ. වයසට ගිහින් කොච්චර හැප්පෙනවද බලන්න. පුදුම හැප්පීමක් තියෙනවා අපිට හිතෙනවා කොහෙ බලාගෙනද ධර්මයේ දියුණු කරන්න ඇත්තේ කියලා සමහර අය හැප්පෙන විදිය දැක්කම ඒ නිසා අපේ මේ අපේ ක්‍රියාවලිය අපේ මේ සම්පූර්ණ කතාව ඒ නිසා හොඳට අවබෝධ කරගන්න මේක අවබෝධ කර ගැනීමෙන් තොරව මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ ඉතින් පින්වත්නි මෙන්න මෙබඳු ආකාරයක රූපයක් මෙබඳු ආකාරයක දෙයක් මෙබඳු ආකාරයක තත්වයක් ඇතුලේ ආජීවයේ කැලල් නොවීමට නම් සම්මාදිට්ඨියෙන් මාර්ගයට එකතු වෙන්න වෙනවා සම්මාදිට්ඨිය තිබ්බොත් විතරයි ආජීවයේ තියෙන්නේ දොර සම්මාජීවයේ ඇදිච්ච කෙනා තුල එයා දන්නවා කුසලයේ කුමක්ද අකුසලයේ කුමක්ද කියලා දැන් අපගේ බුදුරජාණන් වහන්සේ ගවේෂණී කළේ කොයි විදියටද කිං කුසල ගවේෂී කියලා. භාග්‍යතුන් වහන්සේ ගමන් කළේ කොහොමද? කිං කුසල ගවේෂී. කුමක්ද කුසලය කියලායි ගවේෂණී කළේ. කිං කුසල ගවේෂී. කිං සත්‍ය ගවේෂී. මොකද්ද සත්‍යය? උන්වහන්සේ වහගත්ත සත්‍යය මොකද්ද? රූපේ සමුදේවි නිරුද්ධ වී යන බව. හටගන්නා වූ රූපේ ඉතිරි නැතුව නිරුත්ත විය යන අලුතෙන් රූපේ හටගන්න බව අලුතෙන් හටගන්නා වූ රූපේ පරණ රූපවලට වඩා දුර්වල බව මේ හටගත්තා වූ රූපයේ પરම්පරාගත දිරීමක් පවතින බව සත්‍ය අවබෝධ කළ නිසා රූපේ කෙරෙහි ඡන්දයක් හෝ නන්දියක් හෝ රාගයක් හෝ තෘෂ්ණාවක් හෝ හදාගෙන කිසිම තේරුමක් නැහැ කියලා උන්වහන්සේ දැනගත්තා උනාසේක අවබෝධ කරගත්තා හොඳටම අවබෝධ කරගත්තා උනාසේට ඒ ගැන බොහොම පැහැදිලි අවබෝධයක් ඇති වුණා භාග්‍යවතුන් වහන්සේ අවබෝධයේ මත ශක්තිමත් වුණා ඒ ශක්තිමත් වුණා විතරක් නෙමෙයි අවබෝධය ගැන අපිට කියලා දුන්නා වදාලා උනාසේ වාගත්ත සත්‍යයයි කිං කුසල ගවේසි භාගතුනසේ කුසලේ හොයාගෙන කියා බෝධිසත්වරයෙක් විදියට උනාසට කුසලේ මුණ ගැහුණා සම්මා වායාමයේ ඔස්සේ බුදුරජාණන් වහන්සේ මහණෙනි කුසලය මෙයයි අකුසලය මෙයයි කියලා වදාළා ඒකනේ සම්මා වායාමය කියන්නේ මොකද්ද කුසලය අභිතුල දැන් ඉපදිච්ච කුසලේ මොකද්ද රූපේ සමුදේ වෙලා නිරුද්ධ වී යන බව නූපන් කුසලේ මොකද්ද? නැවත රූපය හට නොගන්නා ආකාරයට ඡන්දය, නන්දිය, තෘෂ්ණාව, අබිනිවේස, උපය, උපාදාන ටික කඩලා දාන්න බැරි වෙච්ච එක. ඒක කඩලා දාන්න පුළුවන් වෙන එකට තමයි පින්වත්නි උපන් කුසලේ කියන්නේ. නූපන් කුසලේ කියන්නේ. මේක ඉපදිලා නැහැ අපිට. රූපය ගැන උපාදානයක් පවතිනවා. මම මගේ ආත්මය කියලා අදහසක් අපි තුල පවතිනවා. රූපය ඇසුරු කරගෙන උපාදානයක්, උපයක් පවතිනවා. රූපේ පිළිබඳ අභිනිවෙස් කරන එකක් අත්තාභිනිවෙස වශයෙන් රූපේ ගැන එළඹිලා ආලයාභිනිවෙස් වශයෙන් රූපයට එළඹිලා සම්මෝහාබිනිවේස වශයෙන් රූපයට එළවිලා එළඹිලා අබිනිවෙස් කරනවා රූපය. රූපය ඇසුරු කරගෙන කෙලෙස් මූලයන් වැඩෙන මට්ටමක් තුල අපි ඉන්නේ. රූපය ඇසුරු කරගෙන කෙලෙස් මූලයන් වැඩෙන මට්ටමක් තුලයි අපි ඉන්නේ. එහෙම මට්ටමක් ඇතුලේ අපි ඉන්නේ. අබිනිවෙස් කරනවා. ඉතින් මෙහෙම අබිනිවෙස් කරන මට්ටමක් තුල අපි වාසය කරනවා. ඉතින් මෙබඳු රූපයක් නම් අපි පාවිච්චි කරන්නේ. මේ වගේ රූපයක් ඇසුරු කරගෙන නම් අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මෙබඳු එළඹීමක් නම් අපි තුල තියෙන අපිට රූපය ඇසුරු කරගෙන නැවත නැවත රූපය සකස් වෙන හට ගන්න මට්ටමේ ලෙඩ වෙන කැඩෙන බිඳෙන දිරන දුර්වල වෙන රූපයක් නැවත නැවත හට ගන්නා වූ මට්ටමක් ඇතුලේ ව්‍යාකූලත්වයට අපි අනාගතයේත් එකතු වෙන්න නියමිතයි. ඇයි? අපි කුසලයේ පූර්ණත්වයට ගිහින් නැහැ. කුසලයේ සම්පූර්ණ කරලා නැහැ. අපිට නූපන් කුසලයක් තියෙනවා. උපන් කුසලයකුත් තියෙනවා. මොකක්ද උපන් කුසලේ? රූපේ සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන එකක්. පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී යන ලෝකයක්. පරම්පරා දිරීමක් පවතින රූපයක් නඩත්තු කරන කමක් මා තුළ තියෙනවා කියලා දැනුවත්කම. ඒක උපන් කුසලයක්. ලෝකයාට එහෙම හිතෙන්නේ නැහෙනි. ලෝකේ බොහෝ දෙනෙකුට රූපය පිළිබඳ බඳු අදහසක් එන්නේ නැහැ. නම ඔයාලට දැන් හිතෙනවා එහෙම. ඒ හිතෙන එක දක්ෂකමක්. ඔයාලා දක්ෂ අය. හැබැයි නූපන් කුසලයක් අපිට තියෙනවා. රූපය පරිපූර්ණ වශයෙන්ම නිරුද්ධ කරලා නැහැ. නැවත නැවත රූපය හට නොගන්න ආකාරයට රූපය ඇසුරු කරගෙන උපය උපාදාන අබිනිවේස අනුසය කියන කෙලෙස් ටික කඩලා දාලා නැහැ. කෙලෙස් ටික සම්පූර්ණයෙන් කඩලා දැමීමෙන් අපි තුල මතුවෙන தત્ත්වය තමයි අරහත්ත්වය. අපි රහතන් වහන්සේලා නෙමෙයි. අපි රහතන් වහන්සේලා නොවන නිසා අරහත්ත්වේ කරා යනකම්ම අපිට ඉපදෙන්න සිද්ධ වෙනවා. ආය ආය උපදින්න වෙලා තියෙන්නේ නූපන් කුසලයක් අපි තුල තියෙන නිසා. එහෙනම් නූපන් කුසලය මොකද? අරහත්ත්වය. අරහත්ත්වය රූපේ පරිපූර්ණව නිරුද්ධ කරලා දාන එක. ඒක වූ නූපන් කුසලයක්. අන්න ඒ කුසලේ පැද්දවණ්ඩයි මාර්ගයක් ඕන. ඒ කුසලේ උපද්දවණ්ඩයි පින්වත්නි අපට මාර්ගයක් වමනා කරන්නේ වෙන දෙයකට නෙමෙයි. රූපේ පිළිබඳව පවතින නිත්‍ය අබිනිවෙස් කරන එක, අදිෂ්ඨාන කරන එක, රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන එක. ප්‍රාර්ථනා කරන එක මොකද්ද? අපි තුල පවතින අකුසලයක්. අපි හිතන්නේ බොරු කියන එක අකුසලයක්, කේලම් කියන එක අකුසලයක්, හිස් වචන කියන එක අකුසලයක්, සත්තු මරණ එක අකුසලයක් කියලානේ. නිවන් මාර්ගයට ආවට පස්සේ අකුසලතාවයන් බොහොමයක් මතයි අපේ සිත පවතින්නේ. රූපේ පිළිබඳව පවතින නිත්‍ය අදිෂ්ඨාන කරන එක, රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පුද්ගලයා තුළ ඇතිවෙන පණිතිය, අනාගතේ රූපේ මෙහෙම වෙනවා නම් හොඳයි කියලා හිතන එක පවා නිවන් මාර්ගයට ආවට පස්සේ අපිට අකුසලතාවයේ විශේෂ සංග්‍රහ කරලායි කල්පනා කරන්න වෙන්නේ. ඒක ඇතුලේ පවතින රාග ද්වේෂ මොහ, රාග ද්වේෂ මොහ පදනම් කරගෙන යා තුළ පැන නගින තත්වයන් අකුසලතාවයේ විශේෂ තමයි අපිට සංග්‍රහ කරගන්න වෙන්නේ. අකුසලතාවයේ විශේෂ සංග්‍රහ කරගන්න වෙන්නේ. එනිසා මේ தත්ත්වේ ඊතා මනවින් ඔය පින්නතුලා තේරුම් ගන්න. ඔන්න ඕකට තමයි සම්මා වායාමය කියන්නේ. එහෙමනම් මෙහෙම වෑයම් කරන කෙනෙක් මොකද්ද කරන්න ඕනේ? ඇස් දෙක පියාගෙන, දෑස් පියාගෙන රූපේ හටගත්ත විදියත්, අවිද්‍යාවද, කර්මයේද, ආහාරද, ඍතුවද, සිතද, මේ ආදී காரணා මුල් කරගෙන මේ රූපේ නැවත නැවත හට ගන්න විදිය. හටගත් හටගෙන 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 ආය ආය බිඳි බිඳි ගිහින් අලුතෙන් අලුතෙන් හට ගන්නා වූ රූපය අතිශයින්ම දුර්වල බවක්. ඇස් දෙක පියාගෙන කායානුපස්සනාවෙන් තමන්ගෙම කය පිළිබඳව අනුපස්සනා කරමින් දකින්න එකයි කරන්න ඕන. ඒක ඔය බණහන මට්ටමේට කරන්න බෑ. ඒ ප්‍රඥාව දුර්වලයි. බණ අහනකොට සෝවාන් වෙන්න තරම් හයියක්, ප්‍රඥා ඉන්ද්‍රියක් අපි තුල වැඩිලා නැහැ. එහෙම හයියක් අපිට නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා පරියංකයකට එකතු වෙන්න. භාවනාවකට, භාවනාවේ එකතු වෙලා මොකද කරන්නේ? තමන්ගෙම රූපය, අපේම රූපය හටගන්න විදියත්, බිඳින විදියත් භාග්‍යතුන් වහන්සේ වදාළ කර්මස්ථාන 14ක් තියෙනවා. ඒ 14 ඔස්සේ තමන්ගේම කය විමසන එකට, එහෙම විමසලා බලන එකට බුද්ධ ශාසනය කියන්නේ කායානුපස්සනාව කියලා. කායානුපස්සනාව නොවැඩෙන කෙනෙක් තුළ, නොවැඩෙන කෙනෙකුට කය පිළිබඳ අනබිරතියක් එන්නේ නැහැ. කායානුපස්සනාව නොවැඩෙන වයසක උපාසකම්වලට පවා කය වටිනවා කියලාමයි හිතෙන්නේ. මේ කය පවත්වන්න ඕන කියලාමයි හිතෙන්නේ. මේ බඳු කයක් අනාගතේ මට ලැබෙන්න ඕන කියලාමයි හිතන්නේ. බලන්න ඔයාලගේ හිත දිහා බොරුණා. ඇයි අපි කායනුපස්සනාව වඩලා නැහැ? කායනුපස්සනාව වඩන්න වඩන්න තමයි කය පිළිබඳ අනබිරතියක් එන්නේ. ඒ අනබිරතියත් එක්ක තමයි කය ඇසුරු කරගෙන තිබෙන කෙලෙස් ටික කඩාගෙන වැටෙන්නේ. ඒ කෙලෙස් ටික කඩාගෙන වැටෙන්නේ එතකොටයි. ඒ කෙලෙස් ටික සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන්නේ එතකොටයි. ඒ කෙලෙස් ටික කඩාගෙන වැටෙන්නේ එතකොටයි. එතකොට මේ කෙලෙස් ටික කඩාගෙන වැටෙන මට්ටමට තියුණුකම අපි තුල තියෙන්න ඕන. අවබෝධාත්මක හැකියාවක් අපි තුල තියෙන්න ඕන. ඒ හැකියාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතාම වටිනා දෙයක්. ඒ හැකියාව බොහොම වටිනා දෙයක්. ඒ හැකියාව වමනයි අපිට. එතකොට ඒක තමයි සම්මා සතිය කියන්නේ. ඒකෙන් තමයි අර සම්මා දිට්ඨිය තවදුරටත් බබලන්න පටන් ගන්න. සම්මා දිට්ඨිය බබලන්න පටන් ගන්නවා. ඉතින් පින්වත්නි, මේ විදියට යම් කෙනෙක් විමස ගත්තොත්, විභාග කරගත්තොත්, එයාට මේ රූපය ඇසුරු කරගෙන, තකාය රූපේ තමන්ගේම රූපය ඇසුරු කරගෙන, මේ රූපය පදනම් කරගෙන අවිද්‍යා සහගතව පැන නගින විතර්ක, අවිද්‍යා සහගතව රූපය පිළිබඳ එයා විචාරණ එක, අවිද්‍යා සහගත රූපය පිළිබඳ පණිතිය ප්‍රාර්ථනා කරන එක, බලාපොරොත්තු වෙන එක, රූපය පිළිබඳ අපේක්ෂා, මේ ඔක්කෝම නැතුව වර්තමානයේ රූපය පිළිබඳ සිහිය පිහිටන්න ගන්නවා. ඒකට සමාධීන් උදව් කරනවා. මෙහෙම බලන කෙනා තුළ සෝතාපන්න වීම පිණිස එයාට පුළුවන් මෙතනදීම භාවනාවට දස සංඥා පාවිච්චි කරන්න. දස සංඥාවල පළවෙනි එක මොකද්ද? අනිච්ච සංඥා. මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගය ඔස්සේ දුරට ආපු ශ්‍රාවකයාට පුළුවන් මෙතනදී දස සංඥා පාව අනිච්ච සංඥා. රූපං අනිච්චා. අනේ මේ විදිහට ඉපදිලා බිඳිලා යන රූපයක් නම්, ඉපදීපදී බිඳි බිඳි යනකොට නැවත නැවත රූප කලාප වශයෙන් නැවත නැවත හටගන්නා වූ රූපේ, බිඳනකම තුලින්ම හටගන්න රූපේ බිඳිච්ච එකට වඩා දුර්වලයි නම්, එන්නේ එන්නේ දුර්වල 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 රූප කලාප නම් අපි තුල සකස් වෙන්නේ. පෙර හටගත් එකට වඩා හටගත් එක සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා නම් මේ රූපේ හටගන්නේ. අලුත් අලුත් රූප කලාප හටගන්නව නම්, පරම්පරා දිරීමක් තියෙනව නම්, මේකේ කොහෙද නිත්‍ය ස්වභාවයක් කියලා. රූපං අනිච්චා. මෙතනදී යම් ශ්‍රාවකේ රූපේ අනිත්‍ය වශයෙන් බලන්න පුරුදු වුණොත් තියුණු විදර්ශනාමය හැකියාවක් ඇති වෙනවා. එයා බලන්නේ රූපේ අනිත්‍ය වශයෙන් එයාගේම රූපය. එයාගේම රූපේ. ඔය පින්නතුන්ලා මේ ශාලාවට ඇවිල්ලා වාඩි වෙනකොට තිබ්බ රූපේ නෙමේ දැන් තියෙන්නේ. ඇයි? බිඳිලා ආය ආය හට ගන්නවා. මොහොතක් ගානෙම සිද්ධ වෙන ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය සියුම් නිසා වියපත් වෙ මේ පැයක් ඇතුළත වයසට ගියා කියලා ඔයාලට දැනින්නේ නැහැ. ධර්මයෙන් බැලුවොත් විතරයි මේ ගැඹුර ස්පර්ශ කරන්න පුළුවන්. රූපං අනිච්චා. එහෙමනම් භාවනාවට වාඩි වෙච්ච තැන, ඔයා මේ බණහඬ වාඩි වෙච්ච තැන, දැන් බණ සෑහෙන වෙලාවක් ගිහින් දැන් ඔයාලට වාඩි වෙනකොට තිබ්බ රූපේ නෙමෙයි නම් තියෙන්නේ. ඉස්සරහටත් ඕකම වෙනවනම්, ඔයාලා ගෙදර යනකොට ගෙදරින් ආපු රූපේ නෙමෙයි නම් තියෙන්නේ. ඒක බිඳිලා නම්, මොහොතක් ගානේ බිඳිලා නම්, මේ රූපය තුළ නිත්‍ය වශයෙන් ගන්න මොනවද තියෙන්නේ? කාගේ රූපේද? තමන්ගේම රූපයයි. මේ විදියට දකින්නේ මේ රූපය අනිත්‍යයි. රූපං අනිච්චා. රූපය අනිත්‍යයි. අනාත්ම වශයෙන් බලනවා. අනාත්ම වශයෙන් බලනවා. මොකද්ද? මේ රූපය අනිත්‍ය නම් මේ රූපය මම මේ රූපේ මගේ කියලා ගන්න දෙයක් නැහැ. හැබැයි මෙතන මතක තියාගන්න ඕන පින්වත්නි, මේ විදර්ශනා ඥානෙට ජවයක් ගන්නයි අපි මේ සංඥා වලින් උපකාරය ගනි. නමුත් අනත්ත සංඥා කියලා භාගතුන් හන්සේ වදාළේ, අනාත්ම සංඥා විදියට වදාළේ චක්කුං අනත්ත රූපං අනත්ත කියලා. ඇසයි රූපය අනාත්ම වශයෙන් බලන්න කියලා. අපි නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වඩාගෙන සමාධියට එකතු වෙලා භාවනාවට එකතු වෙන කෙනා ඒ මේ කායානුපස්සන වඩපු නිසා, ඒ වඩාපුකම නිසායි මෙතන රූපය අනාත්ම වශයෙන්ම දකින්නේ. නැත්තම් අනත්ත සංඥාව කියන එක මම දන්නේ නැතු එහෙම නෙමෙයි මේ කියන්නේ. අර දස සංඥාවල නම් අනත්ත සංඥාව කියලා කියන්නේ රූප චක්කුං අනත්තා රූපං අනත්තා කියලා බලන එක. සෝතං අනත්තා සද්දා අනත්තා කියලා දස සංඥාවලින් අපි බණ දේශනා කරලා තිනවා. නමුත් මෙතන අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිගුවක් විදියට දර්ශනීය පහළ වීමට සෝතාපන්න වීම දක්වා යන ශ්‍රාවකෙක් විදියට අර රූපේම අනිත්‍ය වශයෙන් බලපු නිසා ඒ අනිත්‍ය වශයෙන් බලාපු රූපේම අනාත්ම වශයෙන් බලනවා. එහෙම වදාළ තැන් තියෙනවා බුදුරජාණන් වහන්සේ ඕනතර. අනිත්‍ය වශයෙන් බලලා ඒ රූපේම අනාත්ම වශයෙන් බලන්න කියලා. එතකොට ඒ රූපේ අනාත්ම වශයෙන් අනේ මෙහෙම අනිත්‍ය වෙලා යන රූපයක් නම් අලුතෙන් අලුතෙන් හටගන්න රූපේ පරණ රූපේ නෙමෙයි නං, ඒක සම්පූර්ණයෙන් බිඳිලා ගිහින් නං, මේ බඳු අනාත්ම වෙච්ච රූපයක් නම් මම මේ පාවිච්චි කරන්නේ පරිහරණය කරන්නේ අනේ මේ රූපේ මොන්න තරම් මගේ වසඟේ පවත්වන්න බැරි එකක්ද මේ මම මාතුලයි මෙබඳු රූපවත් බවක් තියෙන්නේ කියලා මාතුල ඇතිවෙච්ච සක්කාය දිට්ඨිය මොනතරම් අවිද්‍යාසහගත තත්වයක්ද කියලා ඒ ඒ පුද්ගලයා තුළ ඥාන සම්ප්‍රයුක්තකමක් මතුවෙන්න පටන් ගන්නවා පින්වත්නි. ඥාන සම්ප්‍රයුක්තකමක්, පුදුම ඥාන සම්ප්‍රයුක්තකමක්, පුදුම ඥාන සම්ප්‍රයුක්තකමක්. අනාත්ම වශයෙන්ුත් බලනවා. ඊට පස්සේ අනාත්ම වශයෙන් බලලා ඒ සමාහිත සිතින්ම යා මොකද කරන්නේ, රූපේ විසුරුවල බලනවා. ඒ සම්මාදිට්ඨියෙන් පටන් ගත්තෙත් රූපේ ගැන විමසලා, දැන් යා සංඥාවලත් අසුභ වශයෙන් බලනවා. කොහොමද කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට ඇට මිදුළු වශයෙන් ඔයාලා ඔයාලගේම රූපයේ සමාධිමත් සිතකින් විසුරුවල බලන්ඩ. එහෙම විසුරුවල බලනකොට පින්වත්නි මේ රූපය තුල සුභ වශයෙන් ගන්න මුකුත්ම පේන්නේ නැතුව අසුභයක්ම පේන්න ගන්නවා. එතකොට කෙලෙස් ගොඩාක් කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. පොඩ්ඩක් නෙමෙයි ගොඩාක් කෙලෙස් කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. අසුභ සංඥාවෙන් උතනදී පාවිච්චි කළොත් සමාධිමත් සිතකින් සුභාරම්මණිකින් එකම එක කෙස් ගහක්වත් පේන්නේ නැහැ පින්වත්නි. එකම එක කෑල්ලක්වත් පේන්නේ නැහැ මේ රූපේ. අසුභ සංඥා. ඊට පස්සේ ඒ සමාධිමත් සිතකින්ම මේ රූපයේම අසුභ වශයෙන් බලාපු රූපයේම පින්වත්නි ආදීන වශයෙන් බලන්න. ඉම මේව කායන් උද්දං පාදතලා අදෝකේස මත්තකා තච පරියන්තං නානප්පකාරං අසුචිනෝ කියලා නානා ප්‍රකාර අසුචි කොටස් විමසලා විමසලා පින්වත්නි ඉතිමස්මින් කායේ විවිධ ආබාධ. අනේ මේ කය මොන්නතරම් විවිධ ආබාධ සහිතද. සෙම්ම සමුට්ඨාන ආබාධ සෙම්ම කිපුණත් අමාරුයි. වාත සමුට්ඨාන ආබාධ වාතය කිපුණත් අමාරුයි. පිත්ත සමුට්ඨාන ආබාධ පිත කිපුණත් අමාරුයි. මේවා කිපෙන කිපෙන වෙලාවට අමාරුයි. ඕපක්කමික ආබාධ උපක්‍රම නිසාත් අමාරුයි. වැරදිවට නිදාගත්තත් කොන්ද රිදෙනවා. පින්වත්නි විවිධ කායේ විවිධාබානේ මේක ආබාධම සහිත එකක් නේද කියලා සම්මාදිමත් සිතකින් ඔයාලා ඔයාලගේම කය දිහා බලන්නකෝ. එහෙම සතියක් බලන්නකෝ. වටිනාකම අඩු වෙන්නේ නැද්ද? දරුවගේ වටිනාකම පවා අම්මට අඩු වෙනවා. ස්වාමියාගේ වටිනාකම පවා අඩු වෙනවා. අපි කියනවා නේද මට මොනවා වුණත් කමන්නේ, අනේ මගේ දරුවන්ට හොඳ කලදසාවක් යන්න ඕන කියලා. කොහෙද පින්වත්නි මේ බඳු දිරණ කැඩෙන බිඳෙන වැටෙන කයක් ඇතුලේ හොඳ කලදසාවක් කොහොමද පතන්නේ? කොහොමද බලාපොරොත්තු වෙන්නේ? මොහොතක් මොහොතක් ගානේ දිර දිරා නැවත නැවත අලුතෙන් අලුතෙන් හටගන්න පරම්පරා දිරීමක් නම් තියෙන රූපේ පින්වත්නි කොහොමද හොඳ රූපයක් පතන්නේ බලාපොරොත්තු වෙන්නේ? ආදීනව සංඥා ආදීනවම දකින්න පින්වත්නි. එහෙම ආදීනව දකින්න දකින්න එයා තුළ පින්වත්නි එයා තුළ තමන්ගෙම රූපය පිළිබඳව වටිනාකම් කඩාගෙන වැටෙනවා. තමන්ගේ මෙහෙම බලලා අසුභ සංඥා ආදීනව සංඥා වශයෙන් රූපය දිහා බලලා ඔය පින්නතුල ඕගලගේ සිත දිහා බලන්ඩ සිත දිහා බලනකොට සිතේ පොඩ්ඩක් හරි වටිනාකමක් පෙනුනොත් ඒ වටිනාකමත් අනිත්‍ය වශයෙන් බලන්න. මේ විදියට අසුභ වශයෙන්ුත් බලනවා. අසුභ වශයෙන්ුත් බලනවා. භාවනාවෙන් බලන්නේ Tamangeme රූපේ විස්තරවල බලනවා, කෙස් වෙනම බලනවා, ලොම් වෙනම බලනවා, නියපොතු වෙනම බලනවා, දත් වෙනම බලනවා. ඔක්කොම බලනවා. පරම්පරා දිරීම ඇතුළෙම කියව ගන්නවා, විමසනවා, බලනවා. මේ විදියට බලලා එයා ආදීනවත් දකින්න. මොනවද ආදීනව? කායේ විවිධ ආබාධා, සෙම්ම සමුට්ටාන ආබාධා, වාත සමුට්ටාන ආබාධා, පිත්ත සමුට්ටාන ආබාධා, ඕපක්කමික ආබාධා, උතුපරිණාමජ ආබාධා, කම්ම විපාකජ ආබාධා කිය කිය ආබාධම බලනවා. ඉතින් ආබාධ වලට වඩා එකක් නැහැ මේ කයේ. මේ ආබාධ ටික මඟහරවගෙන මේ කය පැවැත්වීමට තමයි මේ මහන්සි වෙන්නේ. පරිස්සමට කනවා, ඇල් වතුර බොන්නේ, උණු වතුර බොනවා. මේ ආබාධ සහිත බව නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. දොලාපව් වෙලා තැඹිලි ගෙඩියක් බොන්න බය වෙන්නේ ඇයි? ආබාධ සහිත නිසා. ආබාධ සහිත නිසා. කාපු ගම බෙහෙත් බොන්න හිතන්නේ ඇයි? ආබාධ සහිතයි මේ කය. නිකම්ම බෙහෙත් පෙත්ත ගිහින් බඩවැලේ ගෑවුනොත් හානි වෙන්න පුළුවන්. ආබාධ සහිතයි මේ කය. එහෙම සස්ත්‍රීක එකක් නෙමෙයි ඔය නඩත්තු කරන්නේ. කවන්නේ, පොවන්නේ, නාවන්නේ, අන්දන්නේ, පොවන්නේ, මේ බෙහෙත් පොවාගෙන නඩත්තු කරගෙන මේ පාවිච්චි කරන මේ කය ආබාධ සහිතයි. ඒ ආබාධ ටිකම බලන්න. එහෙම අසුභ වශයෙන්, ආදීන වශයෙන් ඒ ආබාධ සහිත බව බලලා ඒ බලාපු සිතින්ම ඔයගලගේ සිත දිහා බලන්න. ඔය සිතේ වටිනාකම බැරි වෙලා හරි පෙනුනොත් ඒ සිතත් අනිත්‍ය වශයෙන් බලන්න. ඒ වටිනාකම් පේන මට්ටමේ සිතත් ඔය පින්නතුණා, ඔය පින්නතුණලා අනිත්‍ය වශයෙන් බලන්න. ඒ සිතත් පින්වත්නි, ඉබඳු සිතකට පවා නොඇලිය යුතුයි කියලා බලන්න. ඇයි? ඒ සිතට වටිනාකම දුන්නොත් ආයෙත් මේ කය පිළිබඳ අවිද්‍යාසගත එළඹීමක් ඇතිවෙන්න નિયમિતයි ඔය සිතින්. එහෙම වටිනාකම් පේන සිතත් පින්වත්නි අනිත්‍ය වශයෙන් බලන්න, ආදීනව සහිත බලන්න. එබඳු සිතකට පවා නොඇලිය යුතුයි, නොඇලිය යුතුයි කියලා පින්වත්නි ඔය පින්නතුලා බලන්න. එහෙම වටිනාකම් පේන සිතත් නිරුද්ධ වෙලා, නිරුද්ධ වෙවි, නිරුද්ධ වෙවි යනවා කියලා බලන්න. දැන් එයා සිතත් බලනවා, ගතත් බලනවා, දෙකම බලනවා. දැන් එයාට වටිනාකම රැඳෙන්න ඉඩ නැහැ. මෙබඳු මට්ටමක් තුළ පින්වත්නි උපය උපාදානං අභිනිවේස අනුසය චේතනා මේ ඔක්කෝම පිළිබඳ අන්නබි රතියක් ඔයාලට උපදේවි. ගත දිහත් බලපු, සිත දිහත් බලපු ඔබට අන්නබි රතියක් උපදීවි පින්වත්නි. මේ ගත සහ සිත දෙකෙන් සමන්නාගත වෙච්ච මේ ජීවිතයේ කෙලෙහි සබ්බ සංකාරේසු අනිච්ච වශයෙන් බලන්න, අට්ටියති හරායති jigucchati කියලා බලන්න. අනේ මෙබඳු ගත සහ සිත දෙකේ දැනීම තුල මුණ ගැහෙන ජීවිතේ මාව කොච්චරනම් පෙළනවද? පෙළනවා. මේ தത്വයට වර්ණනා කරන්න ඕනේ කද්ද මේ ජීවිතේ? නෑ, ගරහන්න ඕන දෙයක් විදියට හිතන්න. හරායති jigucchati මෙබඳු தത്വයක් පිළිකුල් කටයුතු බව දකින්න අපිට හිතෙන්නේ නෑ නිකන්වත්. මේ විදියට භාවනාවෙන් බලනකොට එයා තුළම පුදුම සංසිඳීමක් ඇති වෙනවා පින්වත්නි. සංසිඳීමක් ඇති වෙනවා. ඒ සංසිඳුණු බවත් ඉස්සරහට ගන්න දැන්. සංසිඳුණු බව. ඒ සංසිඳුණු බවත් අනිත්‍ය වශයෙන් බලන්න. ඇයි? එහෙම සංසිඳීමක් තිබ්බට ඇස් ඇරලා ආයෙත් එළිය බලනකොට කොහේ සංසිඳීම? ඒ සංසිඳුණු බවත් පින්වත්නි අනිත්‍ය වශයෙන් බලන්න. අනාත්ම වශයෙන් බලන්න. අන්න එහෙම බලනකොට එක්තරා වෙලාවක සියලු කෙලෙස් විතර්කයන්ගෙන් යාගේ සිත මිදී, සියලු කෙලෙස් විතර්කයන්ගෙන් යාගේ සිත මිදී එයා අවබෝධයට එකතු වෙනවා පින්වත්නි. එයා අවබෝධයට එකතු වෙනවා. එබඳු අවබෝධාත්මක හැකියාවක් වෙනුවෙන් අපි මේ ධර්මයේ පාවිච්චි කරන්න අසමත් වුණොත්, අසාර්ථක වුණොත් බුද්ධ ශාසනයේ නාමයෙන් අපිට බෝධිය විතරනම් පේන්නේ, කොඩිවැල් විතර නම් පේන්නේ, රන්වැට විතර නම් පේන්නේ, මල්ලාසනී විතර නම් පේන්නේ. මෙබඳු අපේ ඇතුළාන්තය තුළ අභ්‍යන්තර විමර්ශනයක් අපි තුළ නැත්තං පින්වත්නි අපි සැබෑ බුද්ධ ශ්‍රාවකයන් විදියට ශක්තිමත් නෑ. මං ඔබට යෝජනා කරන්නේ එබඳු සැබෑ බුද්ධ ශ්‍රාවකයන් විදියට ඔබ ශක්තිමත් විය යුතු බවයි. එබඳු ශක්තිමත් බුද්ධ ශ්‍රාවකත්වයක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ පාදුක්ක පිටුම්පේ අංක 8(1)(a) හි පදිංචි උපේන්ද්‍රා ප්‍රේමචන්ද්‍ර මිනවිය විසින් දායකත්වයේ දරලා තිබෙනවා. තේතුමියට අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා. උපේන්ද්‍රා ප්‍රේමචන්ද්‍ර මිනවිය ඇතුළු පින්තුන් සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් පද්මිනී ප්‍රේමචන්ද්‍ර මෑණියන්ට, වේයන්ගොඩ පදිංචි ගාමිණී ලඳුනගේ වෙදමාමාට ජන්මදිනේ වෙනුවෙන් කායික මානසික සුව ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු ආසනා වේවා කියන ඉතාම පිරිසුදු චේතනාවක් ඇති කරගෙන තිබෙනවා. ඒ පින්නතුන්ටත් මෙතනට රැස්ුණා වූ සියලු දෙනාටත් ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙත අපට දිතා මෛත්‍රියෙන් ආශිර්වාද කොට තිබෙනවා. මේ සඳහා සම්බන්ධ වුණා වූ සියලු දෙනාට සියලු මහා සංඝරත්නයට ද ආශිර්වාද කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද උපේන්ද්‍රා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඇතුළු පිනතුන් සියලු දෙනාටම සුවසේම නිවන් මඟ පූර්ණී කරගන්න බලවත් වේවා. එවැගේම අපගේ පින්වත් දෙමව්පියන්ටද ගුරු ස්වාමින් වහන්සේලාටද නිවන් පිණිස මේ කුසල් හේතු ආසනා වේවා. 2025 මැයි මාසේ 10 දින පරලෝ සැපත් විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ MS ප්‍රේමචන්ද්‍ර පියතුමාටද මේ කුසල් බලවත් වේවා. පියතුමන්ට මේ කුසල් අනුමෝදන්ව භවගාමී ජීවිතේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතු ආසනා වේවා. 2006 වසරේ පරලෝ සැපත් ලීලාවති ලොකු අම්මා ඇතුළු සංසාරගත සියලු දෙමව්පියන්ට, ඥාතීන්ට, ගුරුවරුන්ට හැම දිනාටම උපේන්ද්‍රා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඇතුළු පින්තුන් නමින් මිය පරලෝකීය වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වේවා. මේ සම්බන්ධ වුණු සියලු දෙනාගේම නමින් මියගිය ඥාතීන්ගේ භවය සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. සතර වරං රජ දරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.
මෝහක්ඛයෝ නිබ්බානං